දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඒතං සංසං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ සංසක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මොකකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන.
කාර්යතී සැලසුම් කළ දේශනා මාලාවේ දෙවැනි දේශනයයි අද කරන්ට සිදුවලා තිබෙන්නේ. පසුගිය දවසේ අපි අර දේශනාව අවසන් හරියේදී කාරණයක් මතු කළා. නිවනෙහි පරමාර්ථය කුමක්ද, නිවන කුමක් සඳහාද කියන ප්‍රශ්නය නොගැලපෙන්නේ මක් නිසාද කියන එක. ඒ කියන්නේ ශාසන බ්‍රහ්මචර්යාව එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නිවන නිෂ්ඨාව කොටගෙන, නිවන පරමාර්ථය කොටගෙන, නිවනෙහිම බැසගෙන සිටින නිසා නිවන කුමක් සඳහාද, නිවනෙහි ඇති පරමාර්ථය කුමක්ද කියන ප්‍රශ්නය නුසුදුසු ප්‍රශ්නයක් බව අපි කලින් දවසේ සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම සමහර තැන්වල නිවන හැඳින්වීමට යොදලා තිබෙනවා අනුත්තර බ්‍රහ්මචර්ය පරියෝසාන කියන වචනය පවා. නිතර දැක්වෙන පාඨයක් තමයි සූත්‍රවල ජස්සත්ථාය කුල පුත්තා සම්මදේවාගාරස්මාන ගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාස කියන පාඨය යම් අර්ථයක් යම් කාරණයක් සඳහා යම් පරමාර්ථයක් සඳහා කුල පුත්‍රයෝ මැනවින් පිහිගෙන්නෙක්ම අනගාരിക වූයේ පැවිද්දට ඇතුළු වෙද්ද එම අර්ථය එම අනුත්තර වූ බ්‍රහ්මචර්ය පරිෝසානයට බ්‍රහ්මචර්ය අවසානයට දිටු දැමීම මේ ජීවිතයේදීම සුඛීය අභිඥාවෙන් ඒ පරිෝසානය සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට එළඹ වාසය කළා කියන එකයි මේ පාඨයේ අදහස. මේ විදිහට මේ බ්‍රහ්මචර්යාව අවසන් වෙනකොට නිවන ලැබෙනවායි කියන එක ඒකට හේතුව මොකද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඍජු මාර්ගයක්. උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසාදි වශයෙන් දැක්වෙනවා. මේක මාර්ගයේ ඍජුයි යන දිශාව නිර්භයයි කියලා ඒ විදිහටත් සමහර තැන්වල දැක්වෙනවා. විශේෂයෙන්ම හොඳ ගාථා ධර්මයක් සඳහන් වෙනවා. සේඛස්ස සික්ඛමානස්ස උජු මග්ගානුසාරිනෝ කයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තරා කියලා ඉතිවෘත්තක පාළිය සඳහන් වෙනවා. සේඛස්ස සික්ඛමානස්ස උජු මග්ගානුසාරිනෝ කයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තරා. ඍජු මාර්ගයට අනුව හැසිරෙන්නා වූ ඒ අනුව හික්මෙන්නා වූ ශෛක්ෂ පුද්ගලයාට කයස්මින් පඨමං ඥානං ඒ ආශ්‍රවක්ෂය පිළිබඳ ඥානය පළමුින් නැති වෙනවා. තතෝ අඤ්ඤා අනන්තරා ඊට අනතුරුවම අඤ්ඤානම් වූ ඒ අරහත් ඵලයෙන් නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහතිකය අර කලින් දවසේ සහතිකය කියලා කිව්වා වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. එතකොට මෙතනුත් අපට පේනවා මේ අනන්තරා කියන වචනේ දිලා තිබෙනවා. ආනන්තරික සමාධි කියලාත් කියනවා මේ අරහත් ඵල සමාධියට අනන්තරවම ලැබෙනවා කියන එකයි. එතකොට රහතන් වහන්සේ පිළිබඳව ඒ විදිහේ කිව්වත් ආනන්තරික වශයෙන් කෙනෙකුට ප්‍රශ්නයක් නගින්න පුළුවනි. හොඳයි, සෝවාන් පුද්ගලයා පිළිබඳව කොහොමද කියලා සාමාන්‍ය විශ්වාසෙ හැටියට සමහර කෙනෙක් හිතන හැටියට සෝවාන් පුද්ගලයා නිවන දකින්නේ හරියට අර වංගු සහිත පාරක එක වංගුවකින් හැරෙනකොට ඈතින් පේන පොඩි පහන් නිළියක් වගේ එහෙම නිවන අත්දැකීමක් කියලා සමහර විට හිතන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් අර ආනන්තරික ධර්මතාව මේ ප්‍රථම මාර්ග ඥානයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්කෙනවා. දැන් සමහර විට සෝවාන් ඵලය ලබන පුද්ගලයා ඊටාම දිලින්දෙක් වෙන්න පුළුවන්, නුගතෙක් වෙන්න පුළුවන්, සත්හැවිරි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පළමුවරට ඒ ධර්ම ආසන කෙනෙක් වුණත් ඒ තැනැත්තා සෝවාන් වුණාම පුදුමාන්දමේ උපපදමාලාවක් ඒ ධර්මයේ දිලා තිබෙනවා, මහා ගොඩක් යෙදිලා තිබෙනවා. දිඨ ධම්මෝ, පත්ථ ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාල්හ ධම්මෝ, පින්න විචිකිච්ඡෝ, විගත කතං කතෝ, වේසාරජ්ජප්පත්තෝ, අපරප්පච්චයෝ සත්තු ශාසනේ කියලා විදිත දිග උපපදමාලාවක් යොදලා තිබෙනවා. එතන එතකොට දිඨ ධම්මෝ කිය සඳහන් වෙනවා නිර්වාණ ධර්මයේ දුටුවා. සමහරු හිතන්න පුළුවන් සමහරට නිර්වාණ ධර්මයේ දුටුවා කියන්නේ අර දැන් ඒ විදිහටම විග්‍රහ කරනවා නම් දැන් ඔය රතන සූත්‍රය එහෙම තියෙනවා, සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ කියලා. ඒ ප්‍රථම මාර්ග ඥානින් මේ දර්ශනය ලැබෙනවත් එක්කම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම තුන ප්‍රහීණ වෙනවා කියලා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක නිවන දාන්තමින් දැක්ක නිසා මෙහෙම වෙනවා කියලා. නමුත් මේ පාඨයෙන් පේනවා දිට්ඨ ධම්ම පමණක් නෙවෙයි, නිවන දුටුවා පමණක් නෙවෙයි, පත්ත ධම්මෝ නිවනට පැමිණියා ඒ පමණකුත් නෙවෙයි, විදිත ධම්මෝ නිවන තේරුම් ගත්තා, පරියෝගාල්ල ධම්මෝ නිවනට බැසගත්තා, නිවනට කිමිද ගත්තා. ඒ අනුවම ඊළඟට තවත් වචන කීපයක් කියදෙනවා. තින්න විචිකිච්ඡෝ, දෙගිඩියාවෙන් එතර වුණා, විගත කතංකතෝ, සැකය පහ වුණා, සැකය දුරු කරගත්තා, වේසාරජ්ජප්පත්තෝ, විශාරද භාවයට පැමිණියා, අපරප්පච්චයෝ සත්තු ශාසනේ, මේ ශාස්ත්‍ර ශාසනේ වෙන ගුරු උපදේශයක් නැතුව පවා සමහර විට ගුරු උපදේශයත් නම් ඉක්මන් කරගන්න පුළුවන්. එහෙම නැති වුණත් ඒ මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන් ඒ මාර්ගය ලැබු පුද්ගලයෙකුට කියන ගියේ පද රාශියක් එතන ඇදලා තිබෙනවා. මෙයින් අපට පේනවා අර ප්‍රථම මාර්ග ඥානයේදී ඒ ලබන ප්‍රත්‍යක්ෂය පවා අර ඈතින් දකින නිවන් නිමිත්ත, එහෙම නිමිත්ත කරගත්තු දෙයක් නෙවෙයි මේක. නිවනට පැමිණීමක්, බැස ගැනීමක්. උපමාවක් වශයෙන් කියනවා නම් ඉතිහාස ප්‍රවෘත්තියකට සම්බන්ධ ජනප්‍රවාදයක් තිබෙනවා. ගජබා රජුරුවන් දඹදිව ආක්‍රමණය කරන අවස්ථාවේදී නීල මහා යෝධයා යගදාවක් අරගෙන යගදා ප්‍රහාරයෙන් මුහුදුදිය දෙබෑ කරලා ඒ යන මාර්ගය පැහැදුවා කියලා. එතකොට ඒ නීල මහා යෝධයාගේ යගදා ප්‍රහාරය වගේ එකක් තමයි අලෝකෝත්තර මාර්ගය, අලෝකෝත්තර මාර්ග චිත්තය. ඒකේ තරම්ම ප්‍රබලයි. ඒ පළමුවෙනිවර යගදා ප්‍රහාරය ගහනකොටමත් අර මුහුදුදිය දෙබෑ වෙලා මුහුදුපත්ල පේනවා. ඒකයි ඒ පුද්ගලයා ඒ මුහුදුපත්ල දුටුවා. මුහුදුපත්ලට පැමිණියා යගදා වෙතෙන්ටම පැමිණියා. ඒකට කිමිද ගත්තා වගේ. අන්න එහෙම තත්වයක් මෙතන අපිට හිතා ගන්න තිබෙන්නේ. අර යගදා ප්‍රහාරයෙන් මුහුදුදිය දෙබෑ කරනවා වගේ තමයි මේ ආශ්‍රවයන්. ආශ්‍රවයන් මේ ගලාගෙන යන ස්වභාවයක් තිබෙනවා. නමුත් ඒ මාර්ගจิตයේ කොයිතරම් බලවත්ද කියතොත් මොහොතකට දකිනවා නිවන. ඒ කියන්නේ මොහොතකට ඒ සංස්කාර, ඒ තෘෂ්ණාවේ දෙබෑ කරගෙන සංස්කාර දෙබෑ කරගෙන සංස්කාර නිරෝධය දකිනවා. මේ කාරණය දැන් මේ අපි උපමාවකින් කිව්වේ. මේ උපමාවට කිට්ටු කරන්න පුළුවන් ධම්මපද ගාථාවකුත් තිබෙනවා. චින්ද සෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මණ සංඛාරාණං කයං යත්වා අකතං යූසි බ්‍රාහ්මණ. චින්ද සෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මේ කෙලෙස් සැඬ වතුරු, තෘෂ්ණාන මෙති සැඬ වතුරු ඉදිරියට පැනලා පරාක්‍රමයෙන් යුක්තව එය කපහරින්න. කාමේ පනුද බ්‍රාහ්මණ, ඒ කාමයන් දුරු කරන්න. සංඛාරාණං කයං යත්වා සංස්කාරයන්ගේ ක්ෂය වීම දැනගෙන. අකතඤ්ඤෝසි බ්‍රාහ්මණ, බ්‍රාහ්මණය ඔබ අකතය, අකතනම් වූ, අසංකතනම් වූ ඒ தත්ත්වය දැනගත්තු කෙනෙක් වෙන්න. මේ ගාථාවෙන් ඉතින් හොඳටම පැහැදිලි වෙනවා මේ මාර්ගඥානයෙන් කරන්නේ කුමක්ද කියලා. අර විදියට ඉදිරියට පැනලා ඒ සැඬපතුර පහර කපන්න වගේ මේ සංස්කාර, මේ තෘෂ්ණාවෙන් බැඳිලා තිබෙන මේ සංස්කාර සමූහය, මේ කෙලෙස් ගොඩ ඒ මොහොතකට කපාහරිනවා. එහෙම කපාහැරියාම තේරුම් ගන්නවා සංඛාරාණං කයං යත්වා සංස්කාරයන් ක්ෂය කරන්න පුළුවන් කියන ප්‍රත්‍යක්ෂාව බොහෝදී ලැබෙනවා. ඒ මොහොතේ සංස්කාරයන් ඒ අර යගදාවෙන් නිවත් වුණා වගේ, දෙබෑ වුණා වගේ ඈත් වෙනවා. අසංඛත මොහුදුපත්ත දකින්න. අකත කියලා කියන්නේ අසංඛත කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් තොර වූ ඒ මොහුදුපත්ත මොහොතකට දුටුවා. ඒ යගදාව අස්සුවාට පස්සේ ආයි ගලාගෙන එනවා. නමුත් අර දිඨාසව කියලා කියන්නේ කාශ්‍රව පක්ෂියක් තවත් නොඉන්නම යනවා. ඒක්ෂණයෙන් රහත්තුන් මහා ප්‍රඥීන් වහන්සේලා බාහ්‍යවැනි මහරහතන් වහන්සේලා මොකද කළේ? බුදු පියාණන් වහන්සේගේ ඒ දේශනාව අවසන් වෙනවත් එක්කම එක පිට එක යගදා ප්‍රහාර හතරක් ගහලා සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ගලාවෙම නතර කළා. අන්‍ය ආශ්‍රවක්ෂය ඒ තත්ත්වයට සම්පූර්ණයෙන්ම පැමිණියා. එහෙම නැති පුද්ගලයා අර මාර්ග චිත්තයම පිහිට කරගෙන අර යගදාම පිහිට කරගෙන අකත අසංකත තත්ත්වය දකිනවා. එතකොට මෙතනුත් අපට පේනවා මේ අසංකත අකත ආදී දේවල් මේවා අර ඈත තියෙන නිමිත්තක් හැටියට නිවන් පුද්ගලයා නිවන් දකින පුද්ගලයා දකින එහෙම නැත්නම් අල්ල ගන්න. දැන් මේ නිමිති අනුව මේ හිතන හිතීම බොහෝ දුරට මේ භාෂා ව්‍යවහාරයේ ලක්ෂණයක්. ඒක බොහොම අවස්ථාවල අපිට ඉවත් කරන්න බැරි විදිහට මේ කෙලෙස් සහිත ලෝකයාගේ ව්‍යවහාරයටයි භාෂාව සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ භාෂාව එක ලක්ෂණයක් තමයි ග්‍රාහක ග්‍රාහක භේදය. ග්‍රාහක ග්‍රාහක භේදය කියලා කියන්නේ මේ භාෂාවේ තිබෙනවා මේ අල්ලගන්න දෙයක්ත් තිබෙනවා අල්ලගන්න කෙනෙකුත් ඉන්නවා. අන්න එහෙම ව්‍යවහාරයක් තිබෙනවා. විශේෂය කියලා කියනවා කර්තෘ කර්ම කොයි විදියට බැලුවත් භාෂා ව්‍යවහාරයේ කරන කෙනෙක් ඉන්නවා කරන දෙයක් තිබෙනවා අල්ලගන්න දෙයක් තිබෙනවා අල්ලගන්න කෙනෙක් තිබෙනවා ওই විදියේ ස්වභාවයක් තිබෙනවා මේ භාෂාව. ඒක නිසාම අපට සාමාන්‍ය ව්‍යවහාරයක් වශයෙන් වලක්වන්න බැරි විදියට කියන්න සිද්ධ වෙනවා මම නිවන් දකින්න කැමති නිවන ලබා ගන්න කැමති කියලා ওই විදියට ලැබීමක් ලබාගත් දෙයක් හැටියට ওই විදියට ප්‍රකාශයක් කොට කතා කරන්න සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් වල මතක් කරලා දෙනවා මේ ව්‍යවහාරය මේක ව්‍යවහාර මාත්‍රයක් පමණයි මේක දැඩිව ගත යුතු දෙයක් නෙවෙයි කියලා. සමහර විට අර සමහර පිළිතුරු තියෙනවා අරගත් කටටම කියනවා වගේ. අන්න එහෙම පිළිතුරු දෙන තැනක් තියෙනවා හමු වෙනවා සංයුත් සංගියේ සංඝාතික වර්ගයේ කකුද්ද නැමැති දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා නන්දසි සමන මහණ සතුටුවන්නේහිද? මහණ ඔබ සතුටුවන්නේහිද? බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුරු කිං ලද්දා උසෝ කුමක් ලබා ගත්තද? ඊළඟට අහනවා මේ දේව පුත්‍රයා තේනහි සමන සෝචසි එහෙනම් මහණ ඔබ දුක්වන්නේහිද? කිං ජීතා උසෝ කුමක්ද රත්නි නැති වුනේ? තේනහි සමන නේව නන්දසි නසෝචති. හඳා එහෙමනම් මහණ ඔබ සතුටුවන්නේත් නැත දුක්වන්නේත් නැත. එසේ ගැති කියලා එහෙමයි රත්නි කියලා පිළිතුරු දෙනවා. මේ විදිහට බලනකොට අන්තිමට නිවන් ලබනවා කියලා අපි කිව්වට මොකද බලනකොට ලබාගත්තු දෙයක්ුත් නැහැ නැති වුණු දෙයක්ුත් නැහැ. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. නැති වුණා නැති උනේ යමක් ඇතයි කියලා හිතාගත්තු අවිද්‍යාවකුත් තව මදිය කියලා හිතාගත්තු තණ්හාවකුත් ඔච්චරයි නැති උනේ. මේ අදහස අපිට තවත් මතු කරගන්න පුළුවන්. දැන් නිවන හැඳින්වීමට නොයෙකුත් අර අකත අසංඛත නිබ්බාන ආදී මේ මහා පද රාශියක් අපි එදා කිව්වා පද 33ක්ම එකතු වෙලා තිබෙනවා කියලා එක ලේඛනයක. එයින් එකක් තමයි ඔය දීපං කියන එක. දීප කියලා කියන්නේ දිවයින. එතකොට නිවන දිවයිනක් කිව්වහම අපිට හිතෙනවා මේක ඇත්ත වශයෙන්ම මේ දිවයිනක් මොහොම ලස්සන දූපතක් වෙන්න පුළුවන් කියලා. මේ අදහසට අනුව අපි සමහර විට මේක දෙඩිව දා ගන්නවා අනිකුත් ත්‍රක්‍ම ලෝක අනිකුත් ලෝක වගේ යම් කිසි භව තත්ත්වයක් කියලා. නමුත් මේකටත් හොඳ පිළිතුරක් බුදු පියාණන් වහන්සේ දීපු තැන අපට හමු වෙනවා සුත්ත නිපාතේ පාරායන වග්ගේ. කප්ප කියන ඒ බ්‍රාහ්මණ මානවකයා බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා බොහොම ලස්සන ගාථාවකින් මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕකේ ජාතේ මහ භයේ ජරාමච්චු පරේතානං දීපං පබ්‍රූහි මාරිසය කියලා. ඒ ආදි වශයෙන් ඒ කියන්නේ මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕකේ ජාතේ මහ භයේ මහත් භයානක ගම් වතුර ගලාගෙන එද්දී විලක් මැද සිටින ජනයාට දිවිනක් කියන්න වගේ මේ ජරාවෙන් මරණයෙන් පෙලෙන්නා වූ ජරා මරණ දෙකට බය පීඩිතව සිටිනා වූ මේ ලෝකයාට දිවිනක් කියනු මැන නිදුකාණෙන් කියලා ওই විදියට බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕඝේ ජාතේ මහ භයේ ජරා මච්චු පරේතානං දීපං පබ්‍රූමි කප්පතේ. මම නුඹට කියනවා ඒ දිවයින කුමක්ද කියලා. මෙන්න මේකයි දිවයින. අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන මිතිනං ධූමි ජරා මච්චු පරික්ඛයං. අකිංචනං කියන්නේ කිසිවක් අයිති නැති බව. කිසිවක් අයිති නැති බව. අනාදානං කියන්නේ කිසිවක් අල්ලගත්තේ නැති බව. අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං. මෙන්න මේකයි දිවයින වෙන එකක් නෙවෙයි. එතකොට කිසිවක් අයිති නැති බව කිසිවක් අල්ලගත්තේ නැති බව කියන එක තමයි මේ දිවයින කියන්නේ. ඒතං දීපං අනාපරං. ඒකට මම කියනවා නිබ්බාන මිති පබ්බ්‍රූමි. මම ඒකට කියනවා නිවන කියලා. නිබ්බාන මිති පබ්බ්‍රූමි. ජරා මච්චු පරික්ඛය. ජරාව සහ මරණය විනාශ කරන, ඒ නැති කරන తත්වය ඒකයි. කියලා මේ උත් අපට පේනනවා. එතකොට මේ අකත අසංඛත, ඒ වගේම සබ්බ සංඛාර සමත ආදී පද ඇත්ත වශයෙන්ම මේ නිවනට යොදාපු ගැළපෙන උපපද සමූහයක්. එයින් අන්‍ය වූ වෙන ගුඪ ධර්මයක් නොවේ නිවන. වෙන ඈත තියෙන නිමිත්තක් වගේ දෙයක් නොවේ කියන එකයි. එතකොට මේ විදිහේ මේ සමහර විට දීතන්න පුළුවන් මේ සංඛතය සුඛ පැත්තකට දමලා, අසංඛතය අනිත් පැත්තට දමලා නිවන පිළිබඳ විග්‍රහවලට සමහර කෙනෙක් බහිනවා. දැන් සංඛතය අනිත්‍යයි. අසංඛත ධාතු නම් වූ නිබ්බාණය ඒ වචනේ හැටි බලලා දැන් සංඛතය අනිත්‍ය නම් අසංඛතය නිත්‍ය වෙන්න ඕන. ඒ විදිහට හිතලා අසංඛතය නිත්‍යයි කියනවා. එතකොට සංඛතය දුකයි. අසංඛතය සැප වෙන්න ඕන, සුඛ. ඊළඟට ওই විදිහට කියාගෙන ගිහිල්ලා සංඛතය අනාත්මයි. එතකොට තමයි ඔන්න ටිකක් අමාරු වෙටින්නේ අසංඛතය ආත්මයි කියලා කියන්න වෙනවා. ඉතින් එතෙන්දී සමහර විට මේ නිවන මනාහි ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයක් කියලා සමහරට නිහඬ වෙන්නත් සිද්ධ වෙනවා. ওই විදිහ තත්වයකටපත් වෙන්නේ ඇත්ත වශයෙන්ම මේකට මෙහි රහස තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකමයි. ඒක නිසා අපට යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව. රසායන බෙහෙතක් ගන්න වුණත් පළමුවෙන්ම විරේකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ ධර්මයේ පිළිබඳ මේ ගැඹුරු ඒ නිර්වාණය පිළිබඳ ගැඹුරු සූත්‍ර දේශනාවට ලං වෙන්න කලින් බොහොම හුඟක් මඟෙලි කිරීමට සිද්ධ වෙන සිදෙනවා. ඒක නිසා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අපි ඊළඟට යමක් කියන්න බලාපොරොත්තු වෙනවා. මැදුම් සංගී අරිය පරිේශන සූත්‍රයේ දැක්වෙන හැටියට බුදු පියාණන් වහන්සේ ඒ සම්බෝධිය ලබා ගත්තට පස්සේ පළමුවෙන්ම වගේ මේ ධර්ම ගැඹීරතාව ගැන කල්පනා කරලා බලලා ධර්මය දේශනා කිරීමට අල්පෝත්සාහී වුණ බව සඳහන් වෙනවා. එතෙන්දී කාරණා දෙකක්, තැන් දෙකක් ගැඹුරු හැටියට බුදු පියාණන් වහන්සේට වැටහි ගියා, පෙනී ගියා. දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පත්‍යතා පටිච්ච සමුප්පාදෝ. මේ එක තැනක් තමයි, එක කාරණයක් තමයි ඉදප්පත්‍යතා කියලා කියන මේ පටිච්ච සමුප්පාදය දුද්දසං දැකීම තේරුම් ගැනීම ඉතාමත්ම අපහසු. දෙවෙනි කාරණේ ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමුද්ධෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මෙන්න මෙතනත් මේ කාරණයක් දැකීම අපහසුයි, තේරුම් ගැනීම අපහසුයි. කුමක්ද? සබ්බ සංඛාර සමුද්ධෝ සියලු සංස්කාරයන්ගේ සමනය කිරීම, සබ්බූපති පටිනිස්සග්ගෝ සියලු උපදීන් අතහැරීම, තණ්හක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය කිරීම, විරාගය නිරෝධය නිබ්බාන කියන මෙන්න මේ නිවාණ තත්ත්වයත් මේකත් දැකීම අපහසුයි. ඉතින් මෙතනින් පෙන්නනවා අපට මේ පටිච්ච සමුප්පාදය හැඳින්වීමට යම් වචනයක් යොදනවා නම් ඒකටම ලංකර හැකි වචනයක් යොදනවා නම් ඉතාමත්ම ගැළපෙන වචනයක් තමයි මේ ඉදප්පච්චයතාව කියලා බුදු පියාණන් වහන්සේ එතන ඉදප්පච්චයතාව නම් හඳුන්වලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිත් සමුප්පාද ධර්මයේ මූල ධර්මයේ මූල න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ඉදප්පච්චයතාව. මේක මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මය ගැන ඒක මොකක්ද කියලා ටිකක් අපි හිතමුසලා බලමු. බොහෝ තැන්වල සඳහන් වෙනවා මේ අහවල් සූත්‍රය කියලා කිය යුතු නැත්තරමට බහුධාතුක ආදී ඒ සූත්‍රවලත් ওই උදාන පාළිය කොතනත් පටිච්ච සමුප්පාදය දක්වන ආකාරය මෙන්න මේ විදියයි. ඉති ඉමස්මින් සති ඉදං හෝති, ඉමසුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති, යදිදං අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපච්චය සලආයතනං, සලආයතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ, එව මෙතස්ස කේවරස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. අවිජ්ජයත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ, සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධಂತಿ, එව මෙතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ හෝති. ওই දෙটায় දැක්වෙන්නේ දැන් මෙතන අර ඉමස්මින් සති ඉදං හෝති කියලා කිව්වේ අපි සිංහලට නැඟුවොත් මේක එක්තරා මූල සිද්ධාන්තයක් වගේ තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි මේ වෙයි. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ හට ගැනීමෙන් මෙහි ඉපදීමෙන් කියන එක වගේ මෙහි හට ගැනීමෙන් මේ හට ගනි. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති මෙය නැතිකල්හි මෙයද නැත මෙය නැති වෙයි. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. මෙතන හරියට අර වීජ ගණිතමය සිද්ධාන්තයක් වගේ ඉදිරිය දක්වලා තියෙනවා. නමුත් ඊළඟට කියනවා යදිදං යදිදං කියලා කියන එකෙන් හැඟෙනවා අර මුලින් දැක්වේ සිද්ධාන්තයයි ඊළඟට දක්වන්නේ ඒකට නිදර්ශනයි. ඒ නිදර්ශන තමයි ඉතින් අර අවිජ්ජා පත්‍ය සංඛාරාදී ඒ ද්වාදසංගය අංග 12. මේ අංග 12 එහෙම දැක්වුවාට මොකද ඇත්ත වශයෙන්ම මෙතන සිද්ධාන්තය ඊටාත්ම වැදගත් එක තමයි මෙන්න මේ අර ඉමස්මින් සති ආදී වශයෙන් මුලින් දැක්වූ ඒ පද හතර මේ බව හුඟක් හුඟක්ම පැහැදිලි වෙන තැනක් තිබෙනවා. සංයුත් සංගී නිදාන වර්ගයේ බුදු පියාණන් වහන්සේම ඒ ප්‍රශ්නය නැගලා පිළිතුරු දෙනවා. පටිච්ච සමුප්පාදංච වෝ භික්ඛවේ දේසි සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මහණෙනි මම නුඹලාට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්මයෙන් උද්දේශනා කරනවා කිලෝ විදියට පටන්ගෙන මෙතන වෙනසක් පෙන්වන්න කරනවා. එතකොට පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පන්න ධර්ම ඒ කියන්නේ ප්‍රතිත්‍ය සමුප්පන්න සමුප්පාදය අනුව හටගත්තු ධර්ම කියන එකයි. එතකොට පටිච්ච සමුප්පාදය තෝරන්නේ අර මේ 12න්ම අග කෙළවරේ තිබෙන අංග දෙකක් ඉදිරියට ගන්නවා. ජාතිපච්චා භික්ඛවේ ජරා මරණං උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාව සාධාතු ධම්මක්ඛිතතා ධම්මනියාමතා ඉදප්පච්චේත. තව එක දිගට යනවා අපට ඕන කරන ටික. එතකොට ජාතිපච්චා භික්ඛවේ ජරා මරණං මහණෙනි ජරා මරණය ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක්. ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක් ජරා මරණ. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තථාගතයන් වහන්සේලාගේ පහළවීම වූයේ හෝ වූයේ හෝ වේවා නුවූයේ හෝ වේවා ධිතාව සහ ධාතු ඒ ධාතුව ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය ඒ අන්දමින්ම පවතිනවා. ධාතු ධම්මඨිතතා ධම්මස්ථිතිය කියලා දක්වනවා. ධම්ම නියාමතාව ඉදප්පච්චේතා මේ ඉදප්පච්චේතා කියන ධර්මතාව. එතකොට මේ අංග දෙකක්ම වුණත් ඇති අර සිද්ධාන්තය තේරුම් ගන්න. මේ කාරණේ අටුවාවේදී හැම ඒක තරම් සැලකිල්ලට ගත්තේ නැති බව පේනවා. අර ඉමේ සංපත්‍යා ඉදප්පත්‍යා ආදී තේරිම් වලින් ඒ කියන්නේ මේක සාමූහික අර්ථයකින් අ르ගන්නවා. නමුත් මෙතන තියෙන මේ අංග දෙකකින් වුණත් පෙන්වුම් කරන්න පුළුවන් නිසා තමයි අර පටිච්චසමුප්පාදයට මේ දෙකට පස්සෙන් බුදු පියාණන් වහන්සේ බදාලනවා මේකයි පටිච්චසමුප්පාදය කියලා. ඊළඟට ප්‍රකාශ කරනවා කතමේච භික්කවේ පටිච්චසමුප්පන්නා ධම්මා. ඒකට ඉතින් දක්වන්නේ ජරා මරණම් භික්කවේ අනිච්ඡං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. මහණෙනි ජරා මරණය මේ අග තියෙන එක අංගයක් අරගෙන ප්‍රකාශ කරනවා. මෙය අනිච්ඡං සංඛතං පටිච්චසමුප්පන්නං. ජරා මරණ කියන එක අනිත්‍ය දෙයක්, සංඛත සකස් කරන ලද දෙයක්. අනිච්ඡං සංඛතං පටිච්චසමුප්පන්නං හේතුප්‍රත්‍යයන්ගෙන් එපන්නා වූ දෙයක් පටිච්චසමුප්පන්නං. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ ජරා මරණය ක්ෂය වීමේ ස්වභාවය ඇති දෙයක්. වය ධම්මං ගෙවි යාමේ ස්වභාවය ඇති දෙයක්. විරාග ධම්මං සාමාන්‍ය අදහස නොයල්ම කියන එකයි. ඊට වඩා මෙතෙන්දී සමහර සූත්‍රවල එදිලා තියෙනවා අවිජ්ජා විරාගා පීතියා විරාගා ආදී තැන්වල ප්‍රධාන අර්ථයට වඩා එතන ගන්න තියෙන්නේ අර දැන් සායමක් මැකිල යාම වගේ පාටක් මැකිල යාම වගේ කියන අර්ථයක් උත් දෙනවා. ඒ විදිහට ගන්නත් පුළුවන්. කොහොම නමුත් ජරා මරණයේ අපි හිතමු ජරා මරණයේ පාට මැකිල යනවා වගේ එහෙම එකක්. විරාග ධම්මං නිරෝධ ධම්මං මේ ජරා මරණයේ නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක්. කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං ඔයි දෙට ඒ ඒකාංගයක් ගැන දක්වනවා. විරාග ධම්මං නිරෝධ ධම්මං ඊළඟට ජාති පිළිබඳවත් ඒ විදිහට කියනවා. ජාතියත් ඒ විදිහමයි අර කියපු අංග ලක්ෂණ වලින් යුක්තයි. ඔයි දෙට අවිද්‍යාව දක්වාම ඒ එක ඒකාංගයක් පටිච්චසමුප්පන්න වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා. එතකොට මේ එක ඒකාංගයක්ම මෙතන මේ පටිච්චසමුප්පන්න වශයෙන් දක්වීම මේක ගැන ටිකක් කල්පනාකාරී විය යුතුව තිබෙනවා. මේක ටිකක් අමුත්තක් වෙනවා. මේ කිය මෙතන මේ ජරා මරණය මේක අනිත්‍ය කියලා ප්‍රකාශ කළෙමක් නිසාද? අනිච්ඡං සංඛතං මේක එක්තරා විදිහක සකස් කරගත්තු දෙයක්. සංඛතං පටිච්ච සමුප්පන්න ප්‍රතිච්ච සමුප්පන්න දෙයක්. මේක ක්ෂය වෙනවා. දැන් ජරාව කියන බලනකොට ක්ෂය වීමක්. නමුත් ජරා මරණය ක්ෂය වෙන්න පුළුවන්, ගෙවිල යන්න පුළුවන්. ඒ විදිහ දෙයක් මෙතන දක්වනවා. ඒ වගේම ජාතිය ගැනත් එහෙම විදිහට කියනවා. එතකොට මේ පදවල අමුත්තක් බැලු බැලමට පේනවා. දැන් අර ඉස්සෙල්ලා පටිච්චසමුප්පාද ඉදප්පච්චිතා පිළිබඳ මේ සිද්ධාන්තයේ සඳහන් වෙනවා මේ විදිහ කියමන. අපි ඉමස්මින් සති ඉදං හෝති කියන මේ බීජගණිතමය වගේ තියෙන පේනන සිද්ධාන්තයට අපි ඇතුල් කරොත් අර අංග දෙක, ඒ කියන්නේ ජාතිය ජරා මරණය ඇතුල් කළොත් මේ විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනවා වෙනුවට ජාතිය සති ජරා මරණං හෝති. ජාතිය උප්පාදා ජරා මරණං උප්පජ්ජති. ජාතිය අසති ජරා මරණං නොහෝති. ජාතිය නිරෝධා ජරා මරණං නිරුජ්ජති. ඔය විදිහට කියන්න සිද්ධ වෙනවා. එතකොට බැලු බැලමුට එක සිංහලට නම් ගුවත් ටිකක් අමුත්තක් පේනවා. උපත කියලායි දැන් ජාති කියන එක, ජාති කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ. ජාතිය සති ජරා මරණං හෝති. උපත ඇති කල්හි මරණය වෙයි. උපතෙහි ඉපදීමේ, උපතෙහි ඉපති ඉපදීමෙන් එහෙම නැත්නම් උපතෙහි හට ගැනීමෙන් ජරා මරණයද හට ගැනීම. උපත නැති කල්හි ජරා මරණය නොවේ. උපතෙහි නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වේ. මේ ජාති ජරා මරණ දෙක, ඒ අංග දෙක ගැන කල්පනා කරලා බැලුවත් මෙතන මේ යෙදුණු ආකාරයෙන් සාමාන්‍යයෙන් කල්පනාකාරී විවෘත තත්වයක් තිබෙනවා. මේ ජාතිය මේ එහෙම නැත්නම් උපත උපදින්නේ කොහොමද? මෙතන උපත උපදිනවා වගේ මේ කියන හැටියට. ඒ වගේම ජරා මරණය මැරිලා යනවා, ජරා මරණේ පහට සීදිලා යනවා. එහෙම ගතියකුත් තිබෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරු අපි ඊළඟට ඉදිරියට එන දේශනාවලදී ටික ටික හෙළි වෙන්නත් පුළුවන් සමහර විට. ප්‍රධාන වශයෙන්ම අපි මෙතෙන්දී ඉදිරියට ගනිමු දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහය එන එක්තරා ඡේදයක්. බුදු පියාණන් වහන්සේ වදාරනවා එත්තාවතාඛෝ ආනන්ද ජායේතවා ජීයේතවා නීයේතවා චවේතවා උප්පජ්ජේතවා එත්තාවතා අධිවචනපතෝ එත්තාවතා නිරුද්ධිපතෝ එත්තාවතා පඤ්ඤාතිපතෝ එත්තාවතා පඤ්ඤාචරං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය යදිදං නාම රූපං සහ විඥානීන කියලා මේ විදිහේ ඡේදයක් සඳහන් වෙනවා. එත්තාවතා කෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා ආනන්දය මෙතකින්ම කෙනෙක් උපදිනේ වෙයි, දිරන්නේ වෙයි, මැරෙන්නේ වෙයි, චුතවන්නේ වෙයි, යලි උපදිනේ වෙයි, පජේතවා එත්තාවතා අධිවචනපතෝ මෙතකින්ම මේ තාක් දුරට අධිවචන මාර්ගයක් වෙයි. එත්තාවතා නිරුක්තිපතෝ මේ තාක් දුරට නිරුක්ති මාර්ගය වෙයි. එත්තාවතා පඤ්ඤාතිපතෝ මේ තාක් දුරට ප්‍රඥප්ති මාර්ගය වෙයි. එත්තාවතා පඤ්ඤාචරං මේ තාක් දුරට ප්‍රඥාවෙහි බැස ගැනීමක් වෙයි. එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය ඉත්තත්වයක් පෙන්눔 කිරීම සඳහා මේ සංසාර වට්ටය, සංසාර නැමැති මේ දියසුලිය මෙතෙක් දුරට කලකැවෙනවා. මේ ඉත්තත් කියන වචනය දැනට අපි විග්‍රහ කරන්නේ ඒකත් ඉදිරියේදී ටික ටික ඒ වචනේ අර්ථයත් ලිහිලා යන්න පුළුවනි. දැනට අපි හිතා ගන්න තියෙන්නේ මෙතෙක් දුරට එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය මේ තාක් දුරට මේ ඉත්තත්වයක් පින්නම් කිරීම සඳහා සංසාර දියසුලිය කරකැවේ. කොතෙක් දුරට කියන එකද තාම කියුනේ නැහැ. ඔන්න ඒක අදටයි කියවෙන්නේ. ඒක බුද්ධ දේශනා ආශ්‍රයයේ සමහර ලක්ෂණය. යදිදං නාම රූපං සහ විඥානේන. එනම් නාම රූපයේ විඥාන සහිත වූ කල්හි. මීට අමතරව වචන කීපෙකුත් සමහර සංශෝධන වල තිබෙනවා. ඒක අර අටුවා වලින් එකතු කරගත්තු වචනයක්. අඤ්ඤමඤ්ඤපත්‍යතාවය පවත්ති කියලා. ඒක බුද්ධ දේශනාවට අදාළ එකක් නෙවෙයි. ඒක හොඳටම තේරෙනවා. ඒ වාක්‍ය සම්පූර්ණයි යදිදං නාම රූපං සහ විඥානේන කිව්වහම. ඒ කියන්නේ නාම රූපය යම් තාක්කල් විඥානීය සහිතව තිබෙනවද ඒ තාක්කල් අන්න එතෙක් දුරට කියන එකයි. කලින් අර මේ මෙතෙකින් කියලා කිව්වේ මේ අග පද දෙකට සම්බන්ධ කරලා ඒක ගන්න තියෙන්නේ. යම් තාක්කල් නාම රූපය විඥානීය සහිත පවතිනවද ඒ තාක්කල් කෙනෙක් උපන්නයි කියලා කියන්න පුළුවන්, මැරෙනවා කියලා කියන්න පුළුවන්, දිරවනවා කියලා කියන්න පුළුවන්, මැරෙනවා කියන්න පුළුවන්, චුත වෙනවා කියන්න පුළුවන්, යලි උපදිනවා කියලා කියන්න පුළුවන්. එත්තාවත අධිවචනපතෝ මෙන්න මේ තාක් දුරටයි අධිවචන මාර්ගයක්. සාමාන්‍ය භාෂාවල තිබෙන එක්තරා ඒ අධිවචන නිරුක්ති ප්‍රඥප්ති කියන එක භාෂාව පිළිබඳ එක්තරා ඒ දේවල් බව දැනට හිතාගත්තත් අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග, ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම මෙන්න මේ තාක් දුරටයි කියන්නේ. ඒ වගේම එත්තාවත පඤ්ඤාවචරං ප්‍රඥාවගේ බැස ගැනීමක් මෙන්න මේ තාක් දුරටයි. ඒ කියන්නේ විඥානයත් නාම රූපයත් එකට තියෙනවා නම් එතන තිබෙනවා මේ ඔක්කොම. මුළු මහත් සංසාරයේ දියසුලියේ ඒ මුළු මහත් සංසාරයේම රහස මෙන්න මේ දිය සුලිය තුල ගැබ් වෙලා තිබෙනවා. මේ වට්ටම් වට්ටති මේ වට්ටා වට්ට ශබ්දයේ දෙනවා දිය සුලියට. ඒක ඒ දිය සුලියට සඳහා දෙන බව ඒකත් ඉදිරියේ ඒ සූත්‍රවලදී හෙළි වෙන්න පුළුවනි. දැන් කාලේ ඒ අර්ථයත් හුඟක් දුරට මැකිලා ගිහිල්ලා. අටුවාවල මේ වට්ටම් වට්ට තියෙන එක සමහර නූතන පරිවර්තන ආදීදී මේවා තෝරන්නේ මේ සසර වැහි තෝරනවා වැස්සට සම්බන්ධ කරලා. එහෙම එකක් නෙමෙයි මෙතන කියවෙනවා මේ දෙක අතර තිබෙන එක්තරා කරකැවිල්ලක්. වට්ට කියලා කියන්නේ එක්තරා කරකැවිල්ලක් දිය සුලියක වැනි සංසාර වට්ටය. එතකොට මෙතනින් අපට පේනවා මෙතනින් හෙලි කරගන්න පුළුවන් එක කාරණයක් අපි අර මුලදීම පළමුවෙනි දේශනේදීම අර නාම රූපය ගැන පටන් ගැනීමේදී නාම කියන වචනේ ඒ නාම කියන වචනය නම එහෙම නැත්නම් ප්‍රඥප්තිය ආදියට සම්බන්ධ දෙයක් කියලා විග්‍රහ කළෙත් මෙන්න මේ විදිය විවරණ ඉදිරියේ තිබෙන නිසායි. දැන් මෙතනින් පැහැදිලිවම පේනවා අධිවචන නිරුක්ති ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම නාම රූප විඥාන දෙක අතරට මේකට සම්බන්ධ දේවල් කියන එක. දැන් ඊළඟට අපි මේ දියසුලිය මේ තරම් වැදගත් හැටියට දක්වලා තියෙන නිසා දියසුලියක් හැදෙන හැටි දියසුලිය හැදීම පිළිබඳ ධර්මතාවලට සිත යොමු කරලා බලමු. කොහොමද දියසුලියක් හැදෙන්නේ? නමුත් මේ යම් කිසි ධර්මතාවක් අනුවයි දියසුලියක් කියන එක හැදෙන්නේ. දැන් ගඟක මුහුදක ගැඹුරුම තැන තමයි දියසුලිය. මේ දියසුලිය හැදීමේදී පළමුවෙන්ම නිරා ගන්න තියෙන මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ. ගඟක වන්න අපි හිතමු වතුර පහළට ගලාගෙන යනවා. ඒ ගඟේ ස්වභාවය වතුර පහළට ගලාගෙන යනවා. නමුත් යම් කිසි දියවැලක් කල්පනා කරනවා මට පුළුවන් ඉස්සරහට යන්න කියලා. ওই දියවැල ඉතින් ඉදිරියට යනවා. ගඟේ පහළට ගලා යන වතුරෙන් වෙන් වෙලා දියවැල ඉදිරියට ගලාගෙන යනවා. ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ අර මහ ජල කඳේ හැපිලා, තෙරපිලා, විසි වෙලා වටරවුමෙ ගිහිල්ලා ආයිමත් ඇවිල්ලා අර දියසුලියට අරක තෙරපීම නිසාම සම්බන්ධ වෙලා ආයිමත් ඉදිරියට යන උත්සාහ කරනවා. එතකොට මෙතන හිතට නඟා ගන්න පුළුවන්. ඔබ හැම කෙනෙකුටම හිතට නඟා ගන්න පුළුවන්. ওই විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා එක තැනකදී හැපිලා ඒක විසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආපහු කරකැවෙනවා. ඔන්න එතන දැන් කරකැවිල්ලක් දැන් චක්‍රයක්. මෙතන එක්තරා වටවලල්ලක යාමක් පටන් ගන්නවා. ওই විදිහට මේ වටවලල්ල යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්න යන්න මේක තේරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ? අර පතුල දිශාවට යන්න බලනවා. පාතාලයේ දෙසට. හරියට අර කිරි ගොට්ටක හැඩයට, එහෙම නැත්නම් පුනීලයක හැඩයට මේක අර දියසුලිය හැදීගෙන යටට හාරගෙන හාරගෙන යනවා. දැන් මේක පතුල නොපෙනෙන පාතාලයක් වෙන තරමට හාරගෙන හාරගෙන යනවා. ඒ අතරේ මොකද්ද වෙන්නේ? අර පාතාලයේ ති ඌනත්වයේ පිරීමට නොයෙකුත් විදිහේ දේවල් ඇද ගන්න ශක්තියකුත් ආකර්ෂණ බලවේගයකුත් මේ දියසුලියට ලැබෙනවා. අවට තිබෙන ඔය අතු ඉති, ගස් කොළන්, මල කුණු හැම එකක්ම ඇදලා ගන්න පුළුවන් තරා විදිහක උපාදානයකුත් ඇති වෙනවා. අර තණ්හා පිරීමට සුරුසුරු ගදා අර සුරුසුරු කාරකෙන් වගේ අර ඔක්කොම ඇදලා ගන්න ස්වභාවයක් මේ දියසුලියට ඇති වෙනවා. මෙතන එතකොට අර මහා ජවයක් ඇති මහා වේගයකින් කරකැවෙන දියසුලියක් ක්‍රමක්‍රමයෙන් නිම්වලල්ලක් විශාල වෙනවා. මහා භයානක තත්වයක් මෙතන තියෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකොට මේකට පුළුවන් අපට අත දික් කළ පෙන්වන්න. දැන් ගඟේ මුහුදේ අර ඈත වතුර ඉවල යම් කිසි මේ විදිහ ක්‍රියාකාරීත්වයක් තියෙනකොට එතෙන්ට පෙන්눔 කරන්න පුළුවන් අපට. අත දික් කළ අතන කියලා කියන්න පුළුවන්, මෙතන කියලා කියන්න පුළුවන්, ඔන්න ඔතන කියලා කියන්න පුළුවන්. එහෙම තත්ත්වයක් එනවා. මක් නිසාද? මෙතන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වයක් තියෙන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ. නූතනීය යෙදෙන වචනයක් ඒකකයක්. එහෙම නැත්නම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ආයතනයක්. ඒ ක්‍රියාකාරීත්වයක් ඇති තැනකට ඒකක, මධ්‍යස්ථාන, ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දියසුලියෙත් දැන් තියෙන්නේ මහා වැඩ කොටසක් කෙරෙන තැනක් හැටියට පේනවා. ඒක නිසා මේකට නමකුත් දෙන්න පුළුවන්. අතන කියලා කියන්න පුළුවන්, එහෙම නැත්නම් අර තැන කියන්න පුළුවන්, මෙතන, මෙයා කියන්න පුළුවන්. ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් පුරුෂත්වයේ ආරෝපණය කළා හරි නැතිව hali මේක පෙන්눔 කළත් පෙන්නම් කළා කියන්න පුළුවන්. අධිවචන පත, නිරුක්ති පත, ප්‍රඥාප්ති පත විවෘත කරන්න පුළුවන් මේ දියසුලිය අනුව. නමුත් මෙතන තියෙන මේ ක්‍රියාවලිය ගැන අපි හිත යොදලා බලුවොත් මොකද්ද මෙතන මේ කිරෙන්නේ? මෙතන මහා විපර්යාසයක්. අර දියවැල හිතා ගන්නවා අවිද්‍යාවෙන්, මෝහයෙන් මට පුළුවන් ඉදිරියට යන්න කියලා. එහෙම ගිහිල්ලා හැපිලා වටරවුම එක්තරා නිෂ්ඵල ගමනක් මේ යෙදෙන්නේ. නිෂ්ඵල ගමනක යෙදෙන්නේ. පතුල දක්වාම හාරගෙන යන නිෂ්ඵල ගමනක යෙදෙන්නේ. එතකොට ඒකම අවිද්‍යාව එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් අර දියසුලියෙන් හැරුණු මේ පාතාලය නිසා මහා තණ්හාවක්. ඒ තණ්හාව පිරෙන්න ඊළඟට වටපිට තියෙන දේවල් හැම එකක්ම ඇදගන්න ස්වභාවිකුත් තියෙනවා. මහා උපාදානයක්. ඔන්න ඔතන තමයි ඉතින් භවය තියෙන්නේ. අර භවය මේ දැන් තත්ත්වයක් මේ මෙයින් පිටින්ම මෙතන ක්‍රියාකාරී මධ්‍යස්ථානයක්. මේ දියසුලියේ ස්වභාවය, මේ දියසුලියේ ස්වභාවය අපට දකින්න පුළුවන් අපේ මේ ශාරීරියේ පවා. මේ ආශ්වාස ප්‍රශ්වාස මෙතනක් තියෙන්නේ, අර හිස්වීම පිරවීම ගොඩක් මේ මුළු ආශ්වාස ප්‍රශ්වාස අපි ප්‍රාණය කියලා කියන මෙතන තියෙන්නේ. මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය වගේ මේ පෙනහළුවල ක්‍රියාකාරීත්වයත් අර විදිය දෙයක්. අපේ හෘදයේ වස්තුව මේ රුධිර ධාවනය ඒ හැම එකක් ගත්තත් මේ ශාරීරික ක්‍රියාකාරීත්වය ওই විදිහේ එක්තරා විදිහක කරකැවිල්ලක් තිබෙන්නේ මෙතන. මේක බැලු බැලමට මේක ස්වයංක්‍රියාත්වයක් වගේ. දැන් සාමාන්‍ය ලෝකයා ස්වයංක්‍රිය කියලා කියන වචනයක් යොදනවා මේ කාලේ. මෙතන මේ Tamanටම කරන්න පුළුවන් ස්වභාවයක් වගේ මෙතන තියෙන්නේ. නමුත් මෙතන මේ මහා විපර්යාසයක් බලනකොට අර ආශ්වාස ප්‍රශ්වාස ඒ හැම එකකම එක්තරා විදිහක මේකේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් ඝට්ටනයක්. අර දියසුලිය වගේම තමයි. දියබැල අර මහා ජලකන්දත් එක්ක හැප්පිලා තෙරපිලා කරන මහා විපර්යාසය වගේම තමයි මේ මේ මුළු මහත් පැවැත්මම. මේ පැවැත්මේ භවය පුරාම ඔය ලක්ෂණේ තිබෙනවා. ඒ අපේ ශරීරය පිළිබඳව ඒ වගේ වැඩි දුරට දිගට නොකියුවත් තේරුම් ගන්න පුළුවනි. ඒ වගේම මේ සමාජයේ පැවැත්මත් ඒ වගේම එකක්. දැන් සමාජයේ ඒ පැවැත්ම ගැන සමාජික ඒ සමාජ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට සමාජ ධර්ම ආදිය ගැන අපට ආයිතිවාසිකම් භුක්ති විඳින්න නම් අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. මෙතන අන්තෝජටා බහිජටා තත්ත්වයක් තියෙන්නේ. ආයිතිවාසිකම් භුක්ති විඳින්න යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම බලතල පාවිච්චි කරන්න නිදහස තියෙනවා. නමුත් වගකීම් වලින් බැඳිලා. ඔන්න එතනක් තියෙන අන්තෝජටා බහිජටා වගේ තත්ත්වයක්. ওই විදිහට සමාජය පිළිබඳවත් එහෙමයි. ආර්ථික මූලධර්ම පිළිබඳව අපි ඉතින් ඒවා විස්තර වශයෙන් නොකියුවත් කෙටියෙන් සඳහන් කළොත් දැන් ඒ අර්ථ ක්‍රමය ගැන කල්පනා කරලා බැලුවත් මහා පුදුම අන්දමේ තත්ත්වයක් එතන තියෙන්නේ. දැන් යම් නිෂ්පාදන පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ නිෂ්පාදන වලට ඒ වෙළඳපොළක් ලැබෙන්නේ ඉල්ලුමක් තිබුණොත්. සිංහලෙන් කියනවනේ ඒක ඉල්ලුම සැපයුම කියලා පද දෙකක් තිබෙනවා. රටේ එහෙම නැත්නම් ඒ පාරිභෝගිකයාගේ ඉල්ලුමක් තියෙනවා නම් තමයි ඒකට අනුව සැපයුමක් තියෙන්නේ. එතකොට ඉල්ලුමත් සැපයුමත් අතර මහ තෙරපීමක් මහ පටලැවිල්ලක් මේ ආර්ථික පිළිබඳව තිබෙනවා. ඒක නිසා තමයි අර සමහර ධනවත් රටවල් මේ වෙළඳපොළේ මිල ගණන් පහත බහින නිසා අතිරික්ත ධාන්‍ය වැඩිපුර නිපදවන ධාන්‍ය මුහුදේ ගිහිල්ලා වීසි කරනවා. මේක බැලුවහම මහ විහිළුවක් වගේ. නමුත් අර ආර්ථික මූලධර්මය නිසා මෙතන මහ භයානක මේ පැවැත්මේ තිබෙන ඒ භයානකත්වයක් මෙතනින් හෙළි වෙනවා. මේකට උපමාවක් කියතොත් හරියට අර අපි ටිකකට හිතමු එක ප්‍රමාණයේ සර්පින් දෙදෙනෙක් එකිනෙකා ගිලගන්න උත්සාහ කරනවා. කටින් නෙවෙයි ගිලගන්නේ, එකෙක් අනිත් එකාගේ වැල්ගේ ඉඳලා ගිලින්න පටන් ගන්නවා. ওই විදිහට දෙන්නම ගිලගෙන ගිහිල්ලා මැදට ආවහම අපිට මොකද දකින්න ලැබෙන්නේ? සර්ප චක්‍රයක්. ওই සර්ප චක්‍රය ඉතින් ওই සර්පින් දෙදෙනා එකිනෙකා ගිලගන්න උත්සාහය ඒක ඉෂ්ට කරගන්න වටේට රවුමට යනවා. ඒ කවදාවත් ඒක විසඳන තත්වයක් නෙවෙයි. ලෝභ දෝස මෝහ වගේ මේ එතන තියෙන්නේ. ওই විදිහ වට රවුමක් යනවා. ඒ සර්ප චක්‍රයේ තිබෙනවා වගේම එක්තරා අවදානම් තත්වයක් අර අපේ ශරීරයේ ඒ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව, ලේ ධාවනය පිළිබඳව, ඒ සමාජයේ පැවැත්ම පිළිබඳව, මේ ආර්ථිකය පිළිබඳව, මේ හැම එකෙම තියෙන්නේ මහ පුදුම අන්දමේ අවදානම් අන්දමේ සමබරතාවක්. අවදානම් මන්දමේ සමබරතාවක්. මේකම තමයි අර භවය පිළිබඳව ඒ පැවැත්මේ ඇති දුක, බුදු පියාණන් වහන්සේ දුටුව දුක. සමුදේ පක්ෂය ගැන කල්පනා කරලා බලනකොට ලෝකයේ තියෙන දුක්ඛ ස්වභාවය මේ බැලු බැලමට මේ හැම එකකම ස්වයංක්‍රියත්වයක් වගේ පේනවා. මේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි, මේ යන්ත්‍ර පිළිබඳවත් එහෙමයි. මේ යන්ත්‍ර ගැන කල්පනා කරලා බැලුවත් සමහර විට මේ යන්ත්‍රයක දැන් ජල පොම්ප ආදී එහෙම නැත්නම් විදුලි උපකරණ ආදී මේ හැම එකකම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංකලනයෙනුයි ඒ යන්ත්‍ර ආදී සකස් කරන්නේ. ওই දෙයට බැලුවාම කිසිම තැනක ස්වයංක්‍රියත්වයක් නැහැ. ඔටෝමැටික් දෙයකවත් ඔටෝ බවක් නැහැ. ඇත්ත වශයෙන් තියෙන්නේ මේක මහා දුකසේ දරා සිටීමක්. මේක තමයි අර දුක්ඛ කියන කෙටි වචනේ තේරුම. දුක් කියන්නේ දුකසේ, ඛ කියන්නේ දරා සිටීම. දුකසේ නමුත් දරාගෙන සිටනවා. දරාගෙන සිටනවා දුක. එතකොට දුක්ඛ කියන එකේ අර්ථය උතනින් ගන්න පුළුවන්. එතකොට මේකම අපට තවත් කාරණයක් මෙතනින් හෙළි වෙනවා. දැන් මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය නිසාම අර මෙතන කියලා කියන්න පුළුවන් තත්වයක් ඇති වුණා. අපි අර මේ ඉත්තත්තං කියලා තේරුම් නොකල වචනයක් තිබෙනවා අර කලින් සඳහන් කළ පාඨයේ. එත්තාවත වට්ටං වත්තති ඉත්තත්තං පඤ්ඤාපනා. ඉත්තත්වයක් දැක්වීම සඳහා, ඉත්තත්වයක් දැක්වීම සඳහා මේ සංසාර වට්ටය කරකැවේ කියලා. ඔන්න දැන් ඉත්තත්තං කියලා කියන්නේ, ඉත්තං කියලා කියන්නේ මෙසේ කියන තේරුමට. ඉත්තත්ව කියලා කියන්නේ මෙසේ බව. එතකොට මෙසේ බවක් දැක්වීමට පුළුවන් තත්වයක් හැදෙනවා අර දියසුලිය නිසා. මේ කාරණේ හොඳට පැහැදිලි වෙන ගාථා දෙකක් සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් වෙනවා ජාති මරණ සංසාරං යේවජಂತಿ පුනප්පුනං ඉත්තභාවඤ්ඤථා භාවං අවිජ්ජායේව සාගති තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං ඉත්තභාවඤ්ඤථා භාවං සංසාරං නාතිවත්තති. ඔය ධාතා දෙකේම ඉත්තභාවඤ්ඤථා භාව කියන පද දෙක සඳහන් වෙනවා. බොහොම වැදගත් කාරණයක් බව මෙතන ඉහෙලි වෙනවා. එතකොට පළමුවෙන් කියවුනේ ජාති මරණ සංසාරං යේවජಂತಿ පුනප්පුනං. යම් කෙනෙක් යම් ලෝක සත්‍යය කියන එක ඇතන යම් කෙනෙක් මේ ජාති මරණය දෙක අතර මේ වටරවුමේ කරකැවිල්ල වශයෙන් නැවත නැවතත් යෙද්ද ගමන් කරද්ද ඉත්ථ භාවඤ්ඤථා භාවං අවිජ්ජාය ඒව සාගති. ඉත්ථ භාවඤ්ඤථා භාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාවගේම ගමනය. අවිජ්ජාය ඒව සාගති, ඒ ගමන අවිද්‍යාවෙන්ම යමන ගමනක් කියන එකයි. ඊළඟ ගාථාව කියවෙන්නේ තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං ඉත්ථ භාවඤ්ඤථා භාවං සංසාරං නාතිවත්තති. තණ්හාව දෙවෙන්නා කොට ගත්, දෙවෙන්නා කියලා කියන්නේ දැන් ගමනක් යනකොට දෙන්නෙක් එක්ක යන ගතියක් තියෙනුනේ සමහරුන්ගේ අන්න සගය. ඒ වගේ තණ්හා ဒුතියෝ පුරිසෝ මේ සංසාරගත පුද්ගලයා තණ්හාව දෙවෙන්නකටගෙන යාළුව කරගෙන යන්නේ. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන්නේ ඉත්ථ භාවඤ්ඤථා භාවං සංසාරං නාතිවත්තති. මේ ඉත්ථ භාවඤ්ඤථා භාවය කියන මේ ස්වභාවය, මේ ධර්මතාවය ඇති මේ සංසාරයේ නොඉක්මවයි, මේින් බේරෙන්නේ නැති කියන එකයි. එතකොට දැන් අර අපි කිව්වා මෙතනක් පහළ වුණා කියලා අර දියසුලිය නිසා. ඇත්ත වශයෙන්ම මේ කෙනෙකුගේ උත්පත්තිය, කෙනෙක් උපන්නා කියලා කියන්නේ මෙතනක් පහළ වීම. මහා ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් උපන්නා කියලා කියනකොට, එහෙම නැත්නම් ඉත්ත්වයක් කියලා ඇති වෙනකොට එතන මෙතනක් වෙනවා. මෙතනක් ලෝකෙට උපදිනවා. මේ ඉත්ථභාව කියන එක දැන් ඉස්සෙල්ලා තව තේරුම් කළ යුතුව තිබෙනවා. ඉත්ථභාව අඤ්ඤථභාව කියන පද දෙකම ඉත්ත්ව කියලා කියන එකටම තමයි ඉත්ත්ව ඉත්ථභාව කියලා කියන්නේ. ඉත්ත්ව කියන එක අපි කිව්වා, ඉත්ත්ව කියලා කියන්නේ මෙසේ බව. ඉත්ථභාව කියලා කියන්නේත් මෙසේ බව. මේ යුගල හැටියට එතකොට ඒ දෙන්නේ ඉත්ථභාවයයි අඤ්ඤථභාවයයි. අඤ්ඤථභාවය කියලා කියන්නේ ඊට මීට වෙනස් බව. මෙසේ බවත් මීට වෙනස් බවත් අර ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංඝට්ටනාව එතනින් පේනවා. අඤ්ඤථා භව කියලා කියන්නේ ඊට වෙනස් බව. එතකොට කෙටියෙන් අපිට සලකා ගන්න පුළුවන් සමහර විට මෙසේ භව සහ අංසේ භව කියලා. අපිට වචනයක් සමහර විට හදන්නත් වෙනවා. මේවා ගැන වැඩි සාකච්ඡා නොකිරුපු නිසා වචන හදන්නත් වෙන විදියයි පේනින්නේ. ඉත්ථ භව අඤ්ඤථා භව මෙසේ භවත් අංසේ භවත් කියලා දෙකක්. දැන් මේ කාරණේ ගැන තව ටිකක් කියන්න ඕන. සමහර කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් නිසා මේ අටුවාවල මේක තෝරන්නේ ඊටාත්ම ලිහිල් කරගෙන මේ ගාථාවෙම මේ සුත්තනිපාති මේ කියපු මේ තරම් වැදගත් ගාථා දෙකටම අටුවාව සපේන අවස්ථාවේදී මේ ඉත්ථ භව අඤ්ඤථා භව කියන වචන දෙක තෝරන්නේ මෙහෙමයි. ඉත්ථ භව කියලා තෝරන්නේ ඉමං මනුෂ්‍ය භාවං, මේ මනුෂ්‍ය භාවය. අඤ්ඤථා භව කියලා කියන්නේ ඊතෝ අවශේෂ අඤ්ඤනිකාය භාවං ච, මේ මනුෂ්‍ය භාවයෙන් අඤ්ඤ වූ අනිකුත් භව කියන එකයි. නමුත් මේක මේ ඉත්ථත් කියන එකේ මූලික අර්ථය, ගැඹුරු අර්ථය ඒක තේරුම් ගත්තේ නැති බව පේනවා. මේ අටුවාවේ කියන අර්ථ දීම වැරදි බව පෙන්වන හොඳ සාධකයක් අපිට දීඝනිකායේ පාටික සූත්‍රයේ හෙළි වෙනවා. පාටික සූත්‍රයේ සඳහන් වෙනවා, ඒක කෙටියෙන් කියතොත් අර කල්ප විනාශ අවස්ථාවේදී ශූන්‍ය වූ හිස් වූ බ්‍රහ්ම විමානයක් පහළ වෙනවාය. ඒකෙදී කෙනෙක් ඒකේ කවුරු හරි ගිහිල්ලා උපදිනවා. උපදිලා කලක් එතන තනියම ඉන්නකොට තනිකම වැඩි නිසා කල්පනා කරනවා අහෝත අඤ්ඤේපි සත්තා ඉත්තත්තං ආගච්ඡේයු. අනේ අර තවත් සත්වයින් මෙතෙන්ට මේ ඉත්ත්වයට එනවා නම් කියලා. එතන ඉත්ත්වය කිව්වේ මනුෂ්‍ය ලෝකයේ නෙවෙයිනේ. එතන කියන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉඳන් බලනකොට ඉත්ත්වය බ්‍රහ්ම ලෝකයයි. මනුෂ්‍ය ලෝකයේ ඉන්න අපටයි මේක ඉත්ත්වයේ මනුෂ්‍ය ලෝකයේ වෙන්නේ. එතකොට මේකේ අර සාමාන්‍ය පටු අර්ථයකින් ගත්තොත් මනුෂ්‍ය ලෝකය කියලා ගන්න පුළුවන් වුණාට දැන් මෙතන විශේෂයෙන්ම ඉදිරිය තියෙන්නේ මුළු මහත් සංසාරයම කියලා කියනකොට මනුෂ්‍ය ලෝකය එක පැත්තක දාලා අනිත් ඒවා වෙන පැත්තකට දැමීමක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන ධර්මතාවක් දක්වන්නේ ඉත්ත්ව අඤ්ඤතත් අර ඉදියසුලිය වගේ ඉත්ථභාවයක් එක්කම තියෙන අඤ්ඤථභාවයක්. යම් තැනක ඉත්ත්වයක් ඇති වුණා නම් මෙන්න මේ අර පැවැත්මේ තියෙන ඒ ඝට්ටණයයි මෙතනින් පෙන්වු කරන්නේ. මෙතන කියලා දෙයක් ඇති වුණා නම් ඒකම අඤ්ඤ වූ තැනක්. ඒ විදිහේ ස්වභාවයක්ත් තියෙනවා. අර ඉත්ත්වය එක්කම අඤ්ඤථභාව කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. ඕක නිසා තමයි දැන් අනිත්‍යතාවය තෝරනකොට යෝධන පද තමයි විපරිණාම අඤ්ඤථභාවය. එතනත් අඤ්ඤථභාව කියලා කියනවා. විපරිණාම වෙනවා. විපරිණාම කියලා කියන්නේ දැන් පරිණත කියලා කියන්නේ හොඳ මෝරපු අවස්ථාව. විපරිණාම කියන වචනෙන්ම හැගෙනවා ඉස්සෙල්ලා පරිණතයක් ගැන අදහසක් තිබුණු බව. විපරිණාම අඤ්ඤථා භාව කියලා කියන්නේ ඔන්න හොඳ පරිණත తත්වයේ මෝරපු తත්වයේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දන්නේම නැතුව ඒක විපරිණාමයට හැරෙනවා, වෙනස් බවට හැරෙනවා, අඤ්‍යතා බව වෙන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේක ලෝක ස්වභාවයක්, මේක අනිත්‍යතාව ධර්මයේම ස්වභාවයක් බව. ඒක නිසා තමයි අර මුල් කාලේ අනිත්‍යතාව පිළිබඳ තේරීමේදී උපාදෝ පඤ්ඤායති සංකත ලක්ෂණ වශයෙන් දක්වන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්‍යතත්තං පඤ්ඤායති කියලා. උපතක් පෙනෙනවා, වීමක් පෙනෙනවා, ගෙවි යාමක් පෙනෙනවා, ඨිතස්ස අඤ්‍යතත්තං ස්ථිත කියලා තිබෙනවා කියලා හිතන දේ එහි වෙනස් වීමක් අඤ්‍යතා භාවයක් තිබෙනවා. මේක බොහෝ කාලයක මේ කාල්පනික වශයෙන් මේවා තෝරන්න ගිහිච්ච අයට ශාස්ත්‍රීය වශයෙන් තෝරන්න යනකොට මේක තුනක් හැටියට හදාගත්තා. උපාද ඨಿತಿ බංග කියලා ඔය එකකට එකක් මේ අමුතුව තියෙන තුනක් හැටියට. නමුත් ධර්මතාව අනුව බලනකොට මේ වචන දෙකකින්ම පද දෙකකින්ම මේ தත්ත්වය අල්ල ගන්න පුළුවන්. ඉත්ත භාවයකුත් තියෙනවා, අඤ්ඤතා භාවයකුත් තියෙනවා. ඒක නිසා තමයි අර සමුදය වය ආදී වශයෙන් බොහෝ අවස්ථාවල් වල වචන දෙකකින්ම බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාව දක්වනවා. අර ඨිතස් අඤ්ඤතත්තං කියන්නේ අදහස මොකද? ලෝකියා සාමාන්‍ය ස්ථಿತಿ කියලා හිතන එක ඇත්ත වශයෙන්ම ස්ථිතියක් නෙවෙයි. ඒ ස්ථිතියේ මුලින්ද ළඟටම තියෙන අඤ්ඤතා භාවයක්. ඉතින් අපි මේක ප්‍රතිසංස්පාදී අපි අර ජාති ජරා මරණයට සම්බන්ධ කරලා බැලුවොත් මෙතනින් පෙනෙන්නේ අපට අර අංග දෙකේ සම්බන්ධයේ, ජාති සහ ජරා මරණ දෙකේ සම්බන්ධය කොයිතරම්ද කියතොත්, යම් කෙනෙක් ඒ උපදිනවත් එක්කම ඒ තැනැත්තාගේ අඤ්ඤතාභාවය පටන් ගන්නවා. ඒ එක්කම මරණයත් එතනමයි කියලා කියන අර පසුකාලීන ගාථාවක්. නමුත් බොහොම අර්ථවත් ගාථාවක් තමයි උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා කියන එක. ඒ කියන්නේ උපතත් සමගම හැම කල්හිම මරණය එනවා කියන එක. අර ඇඳුත්තකින් එකක් ඇදලා ගන්නකොට අනිත් එකක් ඇදිලා එනවා වගේ ඒ ජාතිය ඇදලා ගන්නකොට ජරා මරණයත් ඇදිලා එනවා. බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවේ ජරා මරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියලා. ජාතියෙන් තොර භවයක් ලබා ගන්න පුළුවන් කියලා. භවයෙන් තොර උපාදානයක් තිබුණාට ওই විදිහට අර ඇඳුත්තේ ඇඳුතු ස්වභාවය අර ඉදපච්චේතාව නොතේකීම නිසා ලෝකයා අර විදිහ මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුවා. ඕක නිසා තමයි ඒ ගැටුමක් ඇති වුණේ ඇත්ත වශයෙන්ම. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පේනවා මේ උපතක් ඇති වුණා කියලා කියන්නේ පළමුවෙන්ම මෙතනක් ඇති වුණා. ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් අර ආර්යවහාරයට අනුව ලෝකයක් මැනීමට, ලෝකයක් තැනීමට කූණියක් ගැහුවා වගේ අර මෙතනක් ඇති වීම. ওই විදිහට තමයි දැන් ජාති වශයෙන් ඒ කෙනෙක් උපදිනකොටම ඒ උපදීමත් එක්කම ලබන පළමුවෙනිම උපන්දින තෑග්ග තමයි මරණය. ඒ තැනැත්තට හිමි වෙන මරණය. අන්නේ විදිහට අපට හිතා ගන්න පුළුවන් මේ ඉත්තභාව අඤ්ඤතභාව කියන වචන දෙක ඉතාමත්ම ගැඹුරින් දැන් මේ දියසුලිය පිළිබඳවත් තිබෙන්නේ ඒ විදිහේ දෙයක්. මෙතන මේ ඉත්තභාවයත් එක්කම මේ බැලු බැලමට මෙතන වසවත්තන ස්වභාවයක් තිබෙනවා. දැන් අර දියසුලියේ දිහා ඈත ඉඳලා බැලුවාම මේකේ දැන් වසවත්තන කියලා කියන්නේ යම් කිසි දෙයක් Tamanගේ පාලනයෙහි පවත්වා ගත හැකි ශක්තිය. වසවත්තන ස්වභාවය. දැන් ආත්ම කියන පදේ ආත්ම කියන පදයේ මූලික අර්ථයක් තමයි ලෝකයා තුළ තිබෙන ආත්ම දෘෂ්ටියේ මූලික හැඟීමක් තමයි මට පුළුවන් මේවා මගේ යටතේ තබා ගන්න කියලා. ඒකට තමයි වශයේ පවත්වනවා කියන්නේ. එතකොට දියසුලියක දිහා බැලු බැලමට පේන්නේ මේක අර ස්වයංක්‍රීයත්වය ගැන පෙන්නනා වගේම වසවත්තන ස්වභාවයක් මෙතන තිබෙනවා. ඒ දියසුලියට අර හැම එකක්ම ඇදලා ගන්නවා වගේත් පේනවනේ. නමුත් ඇත්ත වශයෙන් මෙතන වසවත්තන ස්වභාවයක් නෙවෙයි තිබෙන්නේ, අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ දියසුලිය කියලා කියන්නේ මොකද්ද කියලා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවාම මෙතන තියෙන දියවැලකුත් මහ ජල කඳේකුත් අතර හැපීමක්, දෙකක් අතර හැපීමක් මිසක් මෙතන එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඉදප්පච්චිතාව එයින් පෙන්නවා මේක එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඒ අන්න ඒක නිසා තමයි අත්තාහි අත්තනෝනත්ති, තමාට තමාවත් අයත් නැත, දියසුලියට දියසුලියවත් අයත් නැත, අර ස්වයංක්‍රීයත්වයක් නැත, ඔටෝ බවක් නැත කිව්වා වගේ මේ ලෝක ස්වභාවය මොකයි? මේක තමයි ඉතින් දුක. ඉතින් මෙන්න මේ කාරණය ඊළඟට තව දුරටත් බුදු පියාණන් වහන්සේ උදාන පාළියේ දක්වනවා. මේ ලෝක ස්වභාවයම ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ භවයයි කියලා අල්ලගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම අඤ්ඤතා භාවයක්, වෙනස් වීමක්, අනිත්‍යතාවය ඒකම ඇතුල් වෙලා තිබෙන්නේ. යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ භවපරේතෝ භවමේවාභිනන්දති යදාභිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං භව විපානාය කෝ පනිදං බ්‍රහ්මචරියං උස්සති යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඊටාම කෙටි පද කීපයක්, නමුත් මේවා බොහොම ගැඹුරක් තියෙනවා. යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ මඤ්ඤති කියන වචනයත් එක්තරා විදිහක ගැඹුරක් ඇති වචනයක්. කෙටියෙන් සඳහන් කළොත් මඤ්ඤණාවන් කියලා කියන්නේ තෘෂ්ණා මාන දෘෂ්ණි වශයෙන් යම් යම් දේවල් පිළිබඳව ප්‍රකල්පනය සිටීම. තණ්හා මාන දිට්ඨි වශයෙන් යම් කිසි දෙයක් ගැන හිතනකොට ඒකට මඤ්ඤණා කියලා කිව්වයි කියනවා. එතකොට යේන යේනහි මඤ්ඤති යම් යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤනාවල් පවත්වනවා නම් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් කෙනෙක් සිටිනවා නම් ඒ සිටිවිල්ලත් එක්කම තතෝ තං හෝති අඤ්ඤතා ඒ සිටිවිල්ලත් එක්කම මොකද වෙන්නේ ඒක අඤ්ඤතා භාවයට මුලක් පෑදෙනවා ඒක අර උපතත් එක්කම මරණය ආවා වගේ අන්න ඒක නිසා යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා ඒ මඤ්ඤනාව නිසාම ඒක අඤ්ඤතා භාවයට හැරෙන්න හේතුවක් වුණා ඒ වෙනස් වීමට පටන් ගත්තා යමක් වෙනස් වෙන්න පටන් ගන්න යමක් මීට වඩා වෙනස් වෙන්න පටන් ගන්න නම් ඒක මෙයක් වෙන්න ඕන ඒක මෙයක් වෙන්න ඕන එතකොට ඒක මෙයක් වෙන්නේ ඒකට අර අවධානය යොමු වෙලා තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ඒක අර මුළු මහත් ලෝකයෙන් වෙන් කරගෙන එකක් හැටියට අල්ලගත්තාම නෝකම තමයි අර කියන්නේ යං යං හි ලෝකේ උපාදියාති තේනේව මාරෝ අන්වේති ජන්තුන් කියලා වෙන තැනක සඳහන් වෙනවා ලෝකයා යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ල ගන්නවා නම් ඒකම මාරයක් පිටිපස්සෙන් එනවා කියලා. ඉතින් මෙතන මේ ගාථාවේ තව ඉතිරි වෙලා තියෙන තේරුම් කරන්න යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භවපරේතෝ භවමේවා අභිනන්දති. මේ ලෝක ස්වභාවය ගැන බුදු පියාණන් වහන්සේ සංවේගයෙන් වෙන්නේ නැති මේ විදිහට ප්‍රකාශ කරන්නේ නැත්තේ අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භවපරේතෝ මේ අඤ්ඤතා භාවය වෙනස් වීම කියලා කියන එක ස්වභාවය කොට ඇති මේ භවසත්තු ලෝකෝ භවයේම අලුනා වූ ලෝකයා භවපරේතෝ භවයටම ගැති වූ භවපරේතෝ භවමේවා අභිනන්දති භවයම ගැන සතුටු වෙනවා භවමේවා අභිනන්දති ඊළඟට ප්‍රකාශ කරන ඒක ප්‍රතිඵලය යදබිනන්දති තං භයං යමක් පිළිබඳව සතුට වෙනවා නම් ඒ කියන්නේ භවය පිළිබඳවයි සතුට දක්වන්නේ තං භයං එය අන්තරාවක් එය භයක් යදබිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං යමකටද බියවන්නේ එය දුකක් මොකටද බිය වෙන්නේ අර භවය කියලා අල්ලගෙන ඉන්න එක වෙනස් වීමටයි එතකොට ඒ කියන්නේ වෙනස් වීම තමයි දුක අර අල්ලගෙන ඉන්න එක බයට හේතුවක් දැන් යම්කිසි කෙනෙක් අර තමන්ගේ සාක්කුවල මැණික් පුරවගෙන යනවා නම් ඒ පුද්ගලයා බොහොම බයකින් කොළඹ වගේ නගරයක යන්නේ මක් නිසාද මේ තවන් ළඟ තිබෙන මේ වටිනා දේ පිළිබඳව ඒ උපාදානය නිසා අන්න ඒ වගේ අර භවය තමයි බයට හේතුව මේ භවය පිළිබඳව ඇල්ම ඇති කර ගැනීම ඒ වගේම යදබිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං බිය වන්නේ අරම නැති වේ කියලා එහෙම නැත්නම් ඒවා වෙනස් තත්වයකට හැරෙයි කියන ඒක නිසා දුකක් වෙනවා ඒක දුකක් වෙනවා යස්ස භායති තං දුක්ඛං අන්න ඒක නිසා භව විපහානාය කෝපනිදං ධම්මචරියං දුස්සති ඒ භවයෙන් නිදීමට භවය ප්‍රහීන කිරීම සඳහා මේ භ්‍රමචරියේ හැසිරෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා එතකොට මෙතනත් අපට පේනවා භවයේ ඇත්ත වශයෙන්ම අඤ්ඤතා භාවයම ස්වභාවය කොට ඇති බව. මෙන්න මේ ධර්මතාව දැකීම තමයි අර ඉදප්පච්චයතාවේ ඒ මූලිකම අදහස. ධර්ම චක්ෂුසය පහළ වුණා කියලා කියන්නේ මේ ලෝකයේ මේ පැවැත්ම පිළිබඳව මෙන්න මේ තත්වයයි. නමුත් මේකට විසඳුමක් එක්කමයි අර ඒ ධර්ම චක්ෂුසය පහළ වෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බංසං නිරෝධ ධම්මං මේ සමුදේ පක්ෂය අනුව කල්පනා කරලා බලනකොට තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගත්තාම තමයි මේ විදිය දියසුලියක් හැදෙන්නේ. මේ දියසුලිය හැදුනට පස්සේ තමයි අර විදියට තණ්හා උපාදාන ආදී වශයෙන් මේ ලෝකේ තියෙන තාක් මේ වටේ තියෙන තාක් අපට තිබෙන තාක් ඇද ගැනීම ආදී ඔය සමූහයක් ක්‍රියාවලියක් හැදෙන්නේ. නමුත් මේකේ නිරෝධය කුත්ති වෙනවා. මේක පිළිබඳව මේක නැවැත්වීමකුත් නවත්තන්නත් පුළුවන් දෙයක්. මක් නිසාද මේක අර හේතුප්‍රත්‍යයන්ගේ නැති වුණු දෙකක් මුල් වෙලා ඇති වුණු යම් ක්‍රියාවලියක් නිසා එතන වසවත්තන ස්වභාවයක් නැති නිසාම නෝක තමයි අර හැම එකටම අපි අර මුලදී සඳහන් කළේ අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං කියන ඒ වද වලින් අපිට තේරෙනවා මේ එකම මේ අජාති ජරා මරණ කදී මේ අංග 12ම අවිද්‍යාව දක්වා මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්න ධර්ම ඒ කියන්නේ මේවා හේතුප්‍රත්‍යයන්ගේ නැති වුණු දේවල් මේක නිත්‍ය දේවල් නෙවෙයි අනිච්චං සංඛතං මේවා නිකන් අර සකස් කරගත්තු දේවල් මේ සංකතං කියන එක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරනවා කෙටිම අදහස මේවා සකස් කරගත්තු වාස්තු කරගත්තු දේවල් සංකතං චේතනා වශයෙන් හිතාගත්තු දේවල් අනිච්චං සංකතං පටිච්චසමුප්පන්නං ඒ හේතුප්‍රත්‍යයන්ගේ නැති වුණා පටිච්චසමුප්පන්නං කය ධම්මං මේක නිසාම ඒවා ක්ෂය වෙන්නත් පුළුවන් ගෙවි යන්නත් පුළුවන් විරාග ධම්මං මේවා මැකිල යන්න පුළුවන් අර ජරාවේ ජරාපාට නැති වෙලා යන්න පුළුවන් මරණේ මරණපාටත් නැති වෙලා යන්න පුළුවන් ඔය විදිහ තත්ත්වයක් තියෙනවා අන්න ඒක තමයි අපි කිව්වේ අර ප්‍රඥප්ති ආදියට මේවයි සම්බන්ධයක් තියෙනවා කියලා ඔය විදිහට මේවායි නැකී යන ස්වභාවයක් තිබෙනවා අන්න ඒක තේරුම් ගන්නවා අර සමුදය නිරෝධ කියන මේ ධර්මතාව දුටුව පුද්ගලයා දැන් එතකොට මෙතෙක් අපි ප්‍රකාශ කළේ මේ සංසාර වටයේ සාමාන්‍ය ලෝකයා පිළිබඳව කියන කල්පනා කරනකොට මේ සංසාර වටයක් වගේ සංසාර දියසුලියක් වගේ කියලා කියලා ඊළඟට රහතන් වහන්සේලා ගැන මේ දියසුලිය කොහොමද එදිලා තියෙන්නේ? දියසුලිය පිළිබඳ අදහස කොහොමද එදිලා තිබෙන්නේ? රහතන් වහන්සේලා ගැන කෙටියෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා වට්ටං තේසන්නත්ති පඤ්ඤාපනාය. රහතන් වහන්සේලා පිළිබඳව රහතන් වහන්සේලාට අතදික් කළ පෙන්눔 කරන්න දියසුලියක් නැත. ඔක තමයි ගැඹුරුම තැන. ඒ කියන්නේ දියසුලියට වඩා ගැඹුරු තත්ත්වයක් එතන තියෙනවා. ආ දියසුලිය නම් අපිට පෙන්눔 කරන්න පුළුවන් එතන යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අපිට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. තථාගත. ඒක නිසා තමයි මේකුත් ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒ උත්මයන් පිළිබඳව දියසුලියක් නැහැ පෙන්눔 කරන්න. දියසුලියක් තියෙනවා නම් අපිට අරයාමයා කියලා කියන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නැහැ. වට්ටං තේසන්නා තිපඤ්ඤාපනාය. ඊටත් වඩා හොඳ ලස්සන ගාථාවක් උදාන පාළියේ සඳහන් වෙනවා. අච්චිච්චි වට්ටං ජගා නිරාසං විසුඛා සරිසාන සංදති චින්නම් වට්ටං නවට්ටති ඒ සේවන්තෝ දුක්ඛස්ස. අච්චිච්චි වට්ටං රහතන් වහන්සේ කෙනෙක් කරපු දේ මොකද්ද? අච්චිච්චි වට්ටං දියසුලිය කපා දැම්මා. දියසුලිය සිඳ දැමීය. ජගා නිරාසං ආශා රහිත තත්ත්වයට පැමිණේය. විසුඛා සරිසාන සංදති යෙදී දියගල නොගලයි. විසුඛා සරිසාන සංදති චින්නම් වට්ටං නවට්ටති සිඳින ලද දියසුලිය නවට්ටති තවදුරටත් කරකැවෙන්නේ නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙයමයි දුකේ කෙළවර. එතකොට මෙතන කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අන්න අර දියසුලිය සිඳ ගැනීම තමයි අරහත්ත්වයේ වගේ නිරෝධය. අර සමුදේ පක්ෂයෙන් බලනකොට අර ජීවල උත්සාහ කරනවා ඉදිරියට යන්න. ඒ උත්සාහය ඇතරියාම ඒක ඉබේම අනිකුත් දේවල් ඔක්කොම සිදු වෙනවා. ඒකම දැන් මේකටම මේ අදහස වඩාත් පැහැදිලිව දැක්වෙන ප්‍රශ්නෝත්තර වශයෙන් යෙදෙන ගාථා දෙකක් සංයුක්ත සංගයේ සඳහන් වෙනවා. සාමත්ම හොඳ ගැඹුරු අර්ථයක් පෙන්වන කරන ආකාරයෙන් එක්තරා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. කුතෝ සරා නිවත්තන්ති කත්ථ වට්ටං නවට්ටති කත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති. බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුර අතෝ සරා නිවත්තන්ති එත්ථ වට්ටං නවට්ටති එත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ කියන්නේ කුතෝ සරා නිවත්තන්ති කත්ථ වට්ටං නවට්ටති කොතනින් දියවැල් නවතිත්ත. කුතෝ සරා නිවත්තන්ති කත්ථ වට්ටං නවට්ටති කොතැනක දියසුලිය නොකර කෙවෙයිද? කත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති කොතැනක නාම රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේද? අත්‍යවශ්‍ය මේ දෙවෙනි ගාථා මේ විදිහට යන්නේ යක්ඛ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති අතෝ සරානි වත්තන්ති අත්ථ වත්තං නවට්ටති එත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති. අර මුලින් සඳහන් කළ එක පදයක් අඩුවයි. ඒක නිසා නැවත මතක් කළ යුතු තිබෙනවා. යක්ඛ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති මුල් පදයේ ඒකයි. බුදු පියාණන් වහන්සේගේ පිළිතුරේ යක්ඛ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් නගාධති ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද අතෝසරානි වත්තන්ති. අන්න එතනින් තමයි අර දීවැල් හැරෙන්නේ. අතෝසරානි වත්තන් එත්ථ සංනවට්ටති එත්ථ නාමංච රූපංච අසේසං උපරුද්ධති. අන්න එතනයි නාමයක් රූපයක් නිරාශේෂයෙන් නිරුද්ධවන්නේ. එතකොට මෙතනින් අපට පෙනෙනවා මේ යක්ඛය එත්ථ කියලා මෙතන කියන්නේ අර නිර්වාණයයි. ඒක කොයි ආකාරයෙන් හැදින්නවත් සබ්බ සංඛාර සමත කිව්වත් අසංකත ධාතුව කිව්වත් ඔය කොයි වචනෙන් කිව්වත් අර නිරෝධ තත්ත්වයයි. නිරෝධ තත්ත්වයයි මේ කියන්නේ. ඒ නිරෝධ තත්ත්වයේ ලක්ෂණය කුමක්ද? යක්ඛ පාපෝච්ච පඨවි තේජෝ වායෝ නගාධති. ඒ රහත් විඥානයයි රහත් සිතේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතෙන් හොල්මන් කරන්නේ නැහැ. ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. යත්ථාපෝ පඨවි තේජෝ වායෝ නගාධති අතෝ සරාණි වත්තන්ති. අන්න එතනින් තමයි ඒ යම් අවස්ථාවක ඒ සතර මහා භූතයන් පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ සම්පූර්ණ විරාගය ඇති වුණා නම් අතෝ අන්න එතනින් අර දියවැල් ගලන්නේ නැහැ. අතෝ සරාණි වත්තන්ති එත්ථ වට්ටං නවට්ටති දියසුලිය කරකැවෙන්නේ නැහැ. එත්ථ නාමංච රූපංච නාමයක් රූපයක් සම්පූර්ණයෙන්ම එතන නිරුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට මෙතනත් තේරුම් ගන්න පුළුවනි අර නාම රූපයේ රූප ප්‍රති ගැන කල්පනා කරලා බලනකොට මේ රූප ධර්මයන් විග්‍රහ කරන අවස්ථාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ සතරික මහ භූතාන් චතුන්නංච මහ භූතානං උපාදාය රූපං කියලා දැක්වීමක් නිසාද මේ රූපයට යටින් තිබෙන මේත හේතු වුණ අර සතර මහ භූතයෙන් පිළිබඳව සැලකිල්ල යොමු කිරීම තමයි මේ බුද්ධ ධර්මයේ තියෙන විශේෂත්වය. එතෙක් බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවා මේ රූපයෙන් ජය ගන්න නම් අපි අරූපය බදා ගන්න ඕන කියලා. නමුත් අරූපයේ තිබෙන රූපයේ ඊටාත්ම සියුම් මන්දමින් මෙතන ඊටාත්ම සියුම් දෙවන අපි හිතමු කවු කෙනෙක් රැයේ යම් කිසි දෙයක් දැකලා යකෙක් කියලා බය වෙලා දුවනවා. ඒ පුද්ගලයා දුවන්නේ යකාගෙන් බේරෙන්න. නමුත් යකත් අරගෙන ඒ දුවන්නේ. හිතේ යකා ඉන්නවා. අන්න ඒ වගේ මේ ලෝකයා එතෙ බුදු පියාණන් වහන්සේලා පහළ වෙන තා මේ රූප ධර්මයෙන් මිදීම සඳහා අරූපය අල්ලගත්තා. ඒක නිසා අරූපේ ලෝකයේ කෙලවරට ගියත් නැවත අර සංස්කාර ධර්මයෙන් බැඳිලා යන්නේ සංස්කාර බලයේ සංසිඳුන හැටි ආයත් රූපයටම කැරකවිලා එනවා. උන්නේ ද්වේනිශ්චිතතාවක් එතනක්
තියෙනවා. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.